Estos son poeta sí. Me Adam ve de satanete. Madhyasthanete nilambette pemine. Adı Vedinik sambandı benama. Şala vetilinne pirisi vageyim. Pirisak şala vengeliyip. İvageyim. Marka katıbı. එකතු වී සිටිනවා හිතවතුනි මේ පොය දවස කොහොමත් ආගමික දවසක් හොඳින් ඉන්න කියා බලවතුන්න අපට කියන දවසක් අද දවස හොඳින් ඉන්න වැරදි නොකර හොඳ දේවල් කරන්න කියා රජයෙන්ම කියන දවස පොය දවස මේ පොය විතරක් නෙමෙයි හැම පොයකට ඉතින් ඒ අනට කීකරුව හෝ වෙනත් හේතු නිසා හෝ පොය දවස දැහැමිව ජීවත් වෙන්න ටික උත්සාහ කරනවා අනිත් දවස් වලට වැඩිය හැම දෙන්නාම නොවෙන්න පුළුවන් නමුත් කිසියම් පිරිසක් ඒ අතර ඉතින් එහාට ගිහිල්ලා අපි හිත හදා ගැනීමට හිත නිවා ගන්න මේ දවස් සමහරුන් කැප කරනවා ඉතින් මේ කොහොමත් හොඳයි කළ යුතු දේවල් භාවනා කිරීම භාවනා වැඩිම පුහුණු වීම කොයි පැත්තෙන් බැලුවත් හොඳයි නරකක් ආදීනවයක් අතුරු විපාකයක් නැති දේවල් බොහොම ටිකයි එයින් භාවනාව එක දෙයක් දැන් භාවනාවෙන් කාටවත් يعني කරන කිසි කෙනෙකුට අවඩක් වෙන්නේ නැහැ අයහපතක් වෙන්නේ නැහැ හානියක් වෙන්නේ නැහැ පිරිහීමක් සිදු වෙන්නේ නැහැ සමහර විට කෙනෙකුට හිතෙන්න පුළුවන් අපි ඉන්නේ හොඳ තැනක කාටවත් කරදරයක් නැහැ පිරිහැරයක් නැහැ මොකටද භාවනා කරන්නේ ඉතින් තර්කයේ ඒ ප්‍රශ්නේ කිසියම් සිටියුතු පැත්තකුත් තිබෙනවා කාටවත් කරදරයක් කරන්නේ නැත්නම් වරදක් වෙන්නේ නැත්නම් ඉතින් ඉන්න විදිය හොඳයිනේ. දැමුතුෙන් මොකටද භාවනා කරන්නේ? එහෙනම් බොහොම සරලම පිළිතුර තමයි එහෙම ඉන්න පුළුවන් නම් ඉන්න. ඔයි ඒ කියපු තැන හැම හැමදෑම ඉන්න පුළුවන් නම් මොනම හේතුවක් නිසාවත් මොනම අභියෝගයක් කරදරයක් ප්‍රශ්නයක් අසාධාරණයක් නිසාවත් පහළට වැටෙන්නේ නැතුව තමන්ගෙන් කාටවත් අයහපතක් කරෙන්න දෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම් එහෙම ඉන්න නමුත් යථාර්ථයේ කුමක්ද එහෙම එක තැනක අපි කාටවත් එකම විදිහට හැමදාම ඉන්න බැරි බව පහළට වැටෙනවා ඉතින් අඩුම ගානේ ඉන්න තැන හොඳනම් එතන දිගටම ඉන්නවත් භාවනාව ඕනෙ වෙනවා. ඉතින් එහා දෙයක් අපේක්ෂා නොකලත්, ඉතින් එහා දෙයක් අනවශ්‍ය වුණත් ඉන්න තැන දිගටම ඉන්න. ඉන්න තැන හොඳනම් එතන දිගටම ඉන්න හරි භාවනා කරන්න වෙනවා. එහෙම නැත්නම් දන්නේම නැතුව දසමයෙන් දසමය, දසමයෙන් දසමය පහළට ලිස්සලා ලිස්සලා ලිස්සලා යන. මේක තේරෙන්නේ නැහැ. ඒ වැටෙන්නේ සෑහෙන පහළට වැටුනහම නැවත ගොඩ එන්න අමාරුයි කියලා හිතන තැනකට ගියාම. කොහොම හරි භාවනාව කාටත් අවශ්‍ය දෙයක්. අහවල් කෙනාට භාවනාව අවශ්‍ය නැහැ කියලා කියන්න බෑ. එහෙම කියන්න අප කාටවත් අයිතියකුත් නැහැ. කවුරුත් භාවනා කළොත් යහපතක් තමා වෙන්නේ කවුරුත්. ඊටාම පහළ මට්ටමේ ඉන්න කෙනෙකුගෙන් පටන්ගෙන ඉහළම ඉන්න කෙනෙකු දක්වා, ඉහළම කියන්නේ ආධ්‍යාත්මිකව ඊටාම ඉහළ තැනක ඉන්න කෙනෙකු වුණත් භාවනා කළොත් යහපතක් වෙන්නේ. එනිසා භාවනාවේ අදන් භාවනා කරන්න ඕනේ නැහැ කියා තීරණයකට එන්න බෑ. මේ නිසා මේ ආධ්‍යාත්මිකව යා යුතු ඉහළම තැනට ගිය ඇත්තන් පවා, ඒ උතුමන් පවා භාවනා කරනවා දිගටම කරලා තියෙනවා. ඒ වර්ණනා කර තිබෙනවා. ඒ වෙනුවෙන් කාලය කැප කර තිබෙනවා. ඒ ප්‍රයෝජන ගැන කතා කරලා තියෙනවා. එහෙමනම් ඊට ගෞගානක් පහළ සිටින සාමාන්‍ය අපවැනි ඇත්තන් මොනතරම් මේ වෙනුවෙන් කැප වෙන්න ඕනෙද? හැම දිනාටම භාවනාව අවශ්‍යයි. ඒ වගේම මේ හැම දිනාටම භාවනා කරන්නත් පුළුවන්. දැන් ඔය හැමෝටම ඕනේ තමයි. හැබැයි ඉතින් අපිට බෑනේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. අපිට ඕනේ නැහැ කියලා හිතන පිරිසක් වැඩි භාවනාව. ඒ අය තමයි වැඩියෙන් ඉන්නේ. ඕනේ කියලා හිතන අය ටිකයි. ඒ ඕනේ කියලා හිතන පිරිසනුත් පුළුවන් කියලා හිතන අය ඊටත් වැඩිය අඩුයි. නමුත් සමස්තයක් විදිහට ගත්තහම හැමෝටම භාවනාව අවශ්‍යයි. එමෙන්න හැම දෙනාටම කළ හැකි දෙයක්. මොනවා හැමෝටම කරන්න බැරි වුණත් භාවනාව කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට එහෙම දෙයක් හැමෝටම අවශ්‍ය, හැම දෙනාටම කළ හැකි දේවල් බොහොම ටිකයි තියෙන්නේ. ගොඩක් නැහැ. දහස් ගානක් නැහැ. සිය ගානකුත් නැහැ. තමට අතේ ඇඟිලි ගානට ඉතින් එකක් තමයි භවනාව. සියල්ලන්ටම අවශ්‍යයි. හැම දිනාටම කරන්නත් පුළුවන්. අවශ්‍යයි කියා හිතන ඉතාම ස්වල්ප දෙනෙකු, එයින් පුළුවන් කියා හිතන ඊටත් වැඩිය ස්වල්ප දෙනෙකු, පුළුවන් කියා හිතන අයගෙනුත් බොහෝම අල්පයක් තමයි භාවනා කරන්නේ. ඉතින් පෙරිලා පෙරිලා පෙරිලා. මේකට පින කියන්නත් පුළුවන්. පිනක් තියෙන්න ඕන කියනවනේ. පිනක් හැම දෙයකම අවශ්‍යයි. පිනක් ඕනේ නැති දෙයක් නැහැ. කොයි දෙයකටත් පින ඕනේ. මනුෂ්‍ය ලෝකේ ඉඳන් පින ඕනේ. මනුෂ්‍ය ලෝකේ ඉඳන් පින ඕනේ. ඉගෙන ගන්නත් පිනක් තියෙන්න ඕනේ. නිරෝගීව ඉන්නත් පිනක් ඕනේ. හොඳ අම්මා තාත්තා මව්පියන් ලබන්නක් පිනක් තියෙනවානේ, හොඳ දරුවන් ලබන්නක් පිනක් ඕනේ. ඉතින් ඒ විදිහට මේ හොඳ කාලෙක ඉන්නක් පිනක් තියෙන්න ඕනේ. ඉතින් මොනවටද පිනක් ඕනේ නැත්තේ? කොයි දෙයකටත් පින උදව් වෙනවා. හොඳ පාලකයන් ලබන්නක් පිනක් ඕනේ, හොඳ ප්‍රධානීන් ලබන්නක් පිනක් ඕනේ, හොඳ පූජ්‍ය පක්ෂයක් ලබන්නක් පිනක් ඕනේ, හොඳ දායකයන් ලබන්නක් පිනක් ඕනේ. ඉතින් මේ විදිහට අහවල් දෙයට පින ඕනේ නැහැ කියන්න බෑ. භාවනා කරන්නත් පිනක් ඕන ඇති. නමුත් මේ පිනට භාවනා කරන්න බෑ. පිනට මොන දේ කරගන්න පුළුවන් වුණත් භාවනාව නම් පිනට කරගන්න බෑ. එහෙමනම් ඉතින් හැමෝම භාවනා කරනවා. හැමෝටම මේ ඉබේට වෙන්නවා. මොකද පිනක් නැති කෙනෙකු නැහැ නේ. පිනක් නැති කෙනෙක් මනුෂ්‍ය ලෝකේ නැහැ. සත්ත්ව ලෝකෙත් නැහැ. අපිට පේන ලෝක දෙක, මේ ලෝක දෙකේ කවුරුවත් පින් නැති අය නැහැ. මනුෂ්‍ය ලෝකෙත් නැහැ, තිරිසන් ලෝකෙත් නැහැ. ඉතින් එවනම් මේ ඉන්න මුළු මනුෂ්‍ය ජනගහණයම භාවනා කරන්න ඕනේ. මොකද පින් තියෙන නිසා. තිරිසන් ලෝකෙ ඉපදුනේ පවක් නිසා වුණත් එය හැම තිරිසන් සත්වයකු පිටිපස්සම කරුණේ පින් තියෙනවා. පින් නැති නිසා නෙමෙයි තිරිසන් ලෝකෙ ඉපදුනේ. ඊට කලින් භවයේ අවසානයේ කිසියම් අකුසල සිතිවිලි නිසා, කුසල කල්පනා නිසා තමයි තිරිසන් ලෝකෙට ආවේ. හැබැයි පින් නැති නිසා නෙමෙයි. ඉතින් එහෙමනම් ඒ ගණන් කරන්න බැරි තරම් සත්‍ය සංහතිය සම්පතියෙම භාවනා කරන්න ඕනේ පිනට. හැබැයි ඉතින් පිනට භාවනා කරන කවුරුවත් නැහැ. එහෙම වෙන්නේ නැහැ. එහෙම මොනවා වුණත් පිනට මොන දේ සිදු වුණත්, පිනට මොන දේ කරගත්තත් භාවනාව නම් පිනට වෙන්නේ නැහැ. ඒ වීරියෙන් කරන්න ඕනේ දෙයක්. වීරියෙන් තමයි භාවනාව කෙරෙන්නේ. වීරියෙන් කරන දෙයකට පමණයි භාවනාව කියන්න පුළුවන්. උත්සාහේ. එතකොට මේ මොනවටද උත්සාහ කරන්න ඕනේ? උත්සාහ කරන්න ඕනේ මේ කළ යුතු දෙයට. දැන් සමහර කෙනෙකු කියනවා මෙච්චර උත්සාහ කරා, මෙච්චර උත්සාහ කරා, නමුත් කිසිම වෙනසක් නැහැ. හිත ඒ විදිහම තමයි. තිබ්බ විදිහම තමයි හිත. වීරිය කරලා තියෙනවා. සමහර විට පැය ගණන්, හෝරා ගණන්, වරු ගණන්, දවස් ගණන්, තුන්යම් රාත්‍රියම නිදි වරමින් භාවනා කරලා ඇති. විවිධ වූ භාවනා වැඩසටහන් වලට, තැන්වලට ගුරුවරුන් ළඟට ගිහිල්ලා සති මාස ගණන් වීරිය කරලා ඇති. ඉතින් හැබැයි කියනවා කිසි වෙනසක් වෙලා නැහැ. මේ වීරිය අඩුවක් නිසා නෙමෙයි. වීරිය ඕනේ භාවනාවට. පිනට භාවනා කරන්න බෑනේ, වීරිය ඕනේ. වීරිය තිබුණටම භාවනාව වෙන්නේ නැහැ. එකල යුතු දෙයටයි වීරිය කරන්න ඕනේ. කලිත දෙයට වීරිය නොකර, නොකලිත දෙයට වීරිය කරලා, වීරිය කරා, මහන්සි වුණා, උත්සාහ කළා, වෑයම් කළා. නමුත් කලිත දෙයට නෙමෙයි උත්සාහ කළේ. කෙනෙකු නිරෝගී වෙන්න ප්‍රතිකාර කරගන්න එපායි. ඉතින් ප්‍රතිකාරවලට නිකන් වෙන්නේ නැහැ නේද? වීරිය කරන්න ඕනේ. බේත් බොන්න, වෙලාවට බේත් බොන්න, ඒ අනුව ජීවත් වෙන්න, කෑම බීම වෙනස් කරගන්න, පාලනය කරගන්න වීරිය කරන්න ඕනේ. එහෙන් කෙනෙක් කියන්න පුළුවන් හරියට වීරිය කරා සනීප වෙන්න, මෙච්චර බේත් ගත්තා, අච්චර බේත් ගත්තා, මෙහෙම හිටිය ආරේ මිටේ සනීපුන්නේ නැහැ. වීරිය කළා තියෙනවා. හැබැයි සමහරට නිවැරදි බේත් නෙමෙයි අරන් තියෙන්නේ. නිවැරදි පිළිවෙත් නෙමෙයි, පිළිවෙත් වලට නෙමෙයි වීරිය කරලා තියෙන්නේ. එතන වීරිය කියන සාධකය දෙපැත්තකට යන්න පුළුවන්. නොකළ යුතු දෙයටත් වීරිය කරන්න ඕනේ. ඕනෑම දෙයකට වීරිය අවශ්‍යයිනේ. පාඩම් කරන්නත් වීරිය ඕනේ, පාඩම් නොකර ඉන්නත් වීරිය ඕනේ. බේත් ගන්නත් වීරිය ඕනේ, බේත් නොගෙන ඉන්නත් වීරිය ඕනේ. ඒකටත් වීරිය කරන්න ඕනේ, ගන්න නැතුව ඉන්න. දැන් මේ ඒ නිසා වීරියය නියාමනය කර ගැනීම වැදගත්. يعني වීරියේ මොනවටද අපි වීරිය කරන්නේ කියලා ඉස්සෙල්ලාම දැනගන්න. භාවනා කරන්න වීරිය කරා කිව්වට බෑ. මොනවටද මේ වීරිය කරන්නේ? භාවනා කරනවා කියා මොනවද කරන්න හදන්නේ? මොනවටද මේ මහන්සි වෙන්නේ? මොනවටද කියන්නේ? මොන ඉලක්කයටද නෙවෙයි, ක්‍රියාවට. දෙතනදී තමා අර දැනුම ඕන වෙන්නේ. මේ වීරිය කළ යුතු දේ නොකළ යුතු දේ වෙන් කර දැනගන්න දැනුමක් ඕන. කණ්ඩෝනි කෑම මොනවද, නොකයා යුතු කෑම මොනවද, මේ දෙක දැනගන්න ඕනේ. දැනගත්තොත් තමයි කෙනෙකුට පුළුවන් ප්‍රත්‍යාහාර ගන්නත්, අපත්‍ය ආහාර නොගෙන ඉන්නත්. ඒතර ඒ දැනුම අපිට කොහෙන් හරි ඉල්ලා ගන්න වෙනවා. දැනුම කියන දේ ඉල්ලා ගන්න සිදුවෙන දෙයක්. ගන්න වෙනවා කොහෙන් හරි. ඒ අහසින් ඔලුවට පාත් වෙන්නේ නැහැ. ඔය නිදාගෙන ඉන්නකොට හීනයක් විදිහට එහෙම ඒ දැනුමක් ලැබෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපිට කාගෙන් හෝ ඒ දැනුම ගන්න වෙනවා. ඒතර ඒ ගන්න කාගෙන්ද කියන එකත් කොහෙලා බලන්න වෙනවා. කොහොම හරි දැනුම කියන දෙය පිටින් ගන්න තියෙන දෙයක්. ඒ පිටින් ගන්න දැනුම ඕනේ. ඒ දැනුමට විතරක් ප්‍රතිහාරයක් පාන්න බෑ. දැන් දන්නවා. හරි කරන්න ඕන ටික දන්නවා. නොකරන්න ඕන ඒවත් දන්නවා. හැබැයි එහෙම ඒ දැනුමට බෑ කෙනෙකුව නිරෝගී කරන්න. මොනවද ගන්න ඕනේ බෙහෙත්, මොනවද කන්න ඕන කෑම, නොකා යුතු කෑම මොනවද දන්නවා. හැබැයි ඒ දැනුමට බෑ කෙනෙකු සුව කරන්න. සනීප කරන්න බෑනේ. සනීප වෙන්නේ ඒ අනුව ජීවත් වුණොත්. ඒ සඳහා වීරිය කළොත්. හැබැයි වීරිය කරන්න අර දැනුම ඕන. දැනුම පිටින් ගන්න තියෙන දෙයක්. එක කෙනෙක් හිතන්න පුළුවන් ඒ දැනුම ඕනේ නැහැ. මේ අපිව හඳුනා ගන්නයි උත්සාහ කරන්නේ. මේ යම් කිසි ඵලයක් තියෙනවා නම් ආධ්‍යාත්මික, ඒක අපි ඇතුලේ තියෙන. එළිය නෙමෙයි, අපි ඇතුලේ තියෙන. ඉතින් එහෙනම් මොකටද තව කාකින්වත් අහගන්නේ? ඕනේ නැනේ, අපි ඇතුලේ තියෙන ඒක ඇත්ත. දැන් දහමෙත් ප්‍රකාශ කරනවා මේ අවබෝධ කරගත යුතු චතුරාර්ය සත්‍යය ම තියෙන්නේ අපි ඇතුළේ කියලා. වෙන කොහෙවත් නෙමෙයි. මේ ආර්ය සත්‍යයන් හතරම අවබෝධ වෙන්නේ, අවබෝධ කරගන්න බලන්න තියෙන්නේ මේ සංඥා මනසක් සහිත බඹයක් පමණ වූ ශරීරයේ. ඒ සංඥා සහ මනසක් සහිත බඹයක් පමණ වූ ශරීරේ, බඹයක් කියන්නේ තමන්ගේ උසේ ප්‍රමාණය, ඒ ශරීරයේ ඇතුලේ තමා දුක්ඛ ආර්ය සත්‍යය, දුක්ඛ සමුදය ආර්ය සත්‍යය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය හා දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාරිය සත්‍යය මේ හතරම තියෙනවා. තර මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නනේ අවසානයෙන්. තර මේවා තියෙන්නේ අපි. දහමත් කියනවා අපි ඇතුලේ තියෙන. පුද්ගලයා ඇතුලේ. ඒ එහෙමනම් කෙනෙකුට අහන්න බුණා මොකටද තව කෙනෙක්ගෙන් අහන්නේ? ඇහුවට වැඩක් නැහැනේ. ඉතින් මේවා අපි ඇතුලේ තියෙනවා කියන එකත් අපි කාගෙන් හරි අහගත්ත එකන්නේ. එහෙම නැත්නම් අපි හොයාගත්ත දෙයක් නෙමෙයිනේ. මෙහෙම ආර්ය සත්‍යයන් හතරක් තියෙනවා. මේවා තමයි අවබෝධ කරගන්න තියෙන්නේ. හැබැයි මේ ආරි සත්‍යයන් අතර වෙන කොහෙවත් ග්‍රහ ලෝකයක තාරකාවක කන්දක් උඩ මූදු පතුල ඇතුලේ කොහෙවත් ගල් ගුහාවක් ඇතුලේ පොතක් ඇතුලේ කොහෙවත් නැහැ, තියෙන්නේ මේ ජීවිතයේ ඇතුලේමයි. දැන් මේ ටිකත් අපි කාගෙන් හරි අහගත්ත දෙයක් නේ, අප කවුරුවත් හොයාගත්ත දෙයක් නෙමෙයි. ඉතින් අඩුම ගානේ ඒ දැනුමවත් ඕනේ. මූලික දැනුමක් අවශ්‍යයි. ඒ අවශ්‍ය දැනුම මොකක්ද කියන එකත් අපි තීරණය කරගන්න ඕනේ. ඕනවට වැඩිය වල වතාරම් ඕනෙත් නැහැ. එහෙම ගියොත් මේක අමාරු වෙනවා. දැන් හරියට පාරක් අහනවා වගේ කිසියම් තැනකට යන්න පාරක් අහනකොට ඒ අවශ්‍ය ටික විතරක් සරලව අහගත්තාම ඇති. ඊට වැඩිය විස්තර අහන්න ගියොත් එහෙනම් දැන් හන්දියකින් වමට හැරෙන්න. එතකොටින් තව අපිට අහන්න පුළුවන් ඒ හන්දියේ කවුද ඉන්නේ? ගෙවල් කීයක් තියෙනවද? ඒවායේ අයිතිකාරයෝ කවුද? ඒ අය ඉන්නවද ගෙවල් වල? කොයි කාලෙද හැදුවේ? ඔය පාර, ඔය හන්දිය කොච්චර කාලෙ ඉඳලා තියෙන එකද? මේවා ඇත්ත. මේ විස්තර දැනගන්න පුළුවන් එක නේ. ඔය ඔක්කොම ඔලුවට ගත්තට පස්සේ අමතක වෙනවා ඒ හන්දියේ වමටද හැරෙන්න ඕනේ, දකුණටද හැරෙන්න ඕනේ කියන කාරණා. දර මේ දැනුම අපි සීමා කරගන්න ඕනේ රියටම යන පාරට පමණක්. මාර්ගයේ පිළිබඳව පමණයි අපි දැනගන්න ඕනේ. කළ යුතු දේ පමණයි. ඉන් එහා දේවල් අපි ඔළුවට දාගත්තොත් වෙන්නේ පාර වැහිලා. අර්කෙන්ද ගමන අවුල් වෙනවා. ඉතින් බලන්න ඉතතුනි මේ අද වගේ දවසක පොසොන් පෝයේ දවසක අපි විශ්වාස කරනවානේ මේ දහම රාජ්‍ය තාන්ත්‍රිකව ලැබුණු දවස කියලා ලංකාවට. ඊට කලිනුත් දහම ලැබුණා කියලා විශ්වාස කරනවා. ශාස්ත්‍රුන් වහන්සේම ලංකාවට තුන්වරක් වැඩියා කියලා විශ්වාස කරනවා. කොහොමහරි මේ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ඩිප්ලොමැටික් විදිහට මේ දහම ලංකාවට නැත්තම් මේ රටට ලැබුණු දවස. එතකොට මේ ඒ දහම දැන් අපි දන්නවද? ඔව් දන්නවා. නොදන්න කෙනෙක් නැහැ නේද දහම? මොනව හරි දන්නවා දහම. එකක් දෙකක් නෙමෙයි, බොහෝ දැනුමක් තියෙනවා. දහම් දැනුමට මොනතරම් ප්‍රශ්න අහනවද, ඒවට කී දෙනෙකුට උත්තර දෙන්න පුළුවන්ද, කී දෙනෙක් ඒෙන් සමත් වෙනවද? ඉතින් එහෙම බැලුවාම ලොකු දහම් දැනුමක් තියෙනවා. ඉතින් හැබැයි මේ එයින් මේ මාර්ගය පිළිබඳ හැඟීමක්, දැනීමක්, දැකීමක් ඇති වෙනවද? දැන් දන්නවද අපි ඉන්නේ කොහෙද, කොතෙන්ටද යන්න ඕනේ, මොන පාරද යන්න ඕනේ? මාර්ගය ගැන එබඳු නිශ්චිත පැහැදිලි සුපැහැදිලි දැක්මක් නැත්නම් ඒ දැනුම මිච්ඡා ඥානය. මොනවද දැනගෙන හිටියා? කාගෙන් ඉගෙන ගත්තත් මොන පොතින් හැදෑරුවත් එයින් අපි ඉන්නේ කොහෙද, කොතෙන්ටද යන්න ඕනේ, සහ මෙතන ඉඳලා එතෙන්ට යන්නේ කොහොමද, මොන පාරද යන්න ඕනේ? මෙන්න මේ ස්ථාන තුන ගැන, මෙන්න මේ කාරණා ත්‍රිත්වය ගැන, ඉන්න තැනයි ගමනාන්තයයි, එන ආරම්භය ඉන්න තැන ගමනාන්තය සහ එතෙන්ට යන්න පුළුවන් කෙටිම පාර මොකද්ද? කෙටිම පාර. දිගම පාර නෙමෙයි. කෙටිම පාර කුමක්ද? ඍජු පාර මොකද්ද? මෙච්චරයි. මේ ටික දන්නවද? මේ ටික දන්නවනම් ඔන්න දහම දන්නවා කියන්න පුළුවන්. දහම් දැනුමක් තියෙනවා. පොසොන් පෝයේ දවසක අපි හිතන්න ඕනේ, ආවර්ජනා කරන්න ඕනේ කාරණයක් තමයි මේ. මේක රටට ලැබුච්ච දහම අපිට ලැබිලා තියෙනවද? අපි ලබාගෙන තියෙනවද? රාජ්‍ය මට්ටමින් ලැබුණු දහම රජයකින් රජයකට ලැබුණා කියලා හිතන්. ඒ දහම රටකින් රටකට ලැබුණා කියලා විශ්වාස කරන දහම අපිට ලැබිලා තියෙනවද? අප ලබාගෙන තියෙනවද? ලබාගෙන තියෙන්නේ මොනවද? මේ දන්න ටික දන්නේම පිළිවුවොත් දහම පිළිබඳ අපි දන්නවා කියලා හිතන දේ 1 2 3 4 5 කියලා ලියන් ගියොත් ඉලක්කම් 3කින් 4කින් 5කින් විතර ලියන්න පුළුවන්. ඒ කියන්නේ ඉලක්කම් කියන්නේ පේලි 1යි 10යි 100යි 1000යි 5000යි 10000යි එහෙම ලියන්න පුළුවන් තරම් දැනුමක් ඇති. ඒ සියල්ල ලියලා බලන්න ඕනේ මෙතනින් මේ අර මූලික අවශ්‍යම දැනුම් තුන ලැබිලා තියෙනවද? අපි ඉන්නේ කොහෙද? අප කියලා කියන්නේ බහුවචනෙන් කිව්වට තමන් ඉන්නේ කොතනද? දැන් මේ ගමන දැන් ගමන් ඕන තරම් තියෙනවනේ අපිට මෙහි ඉඳලා භෞතිකව යන්න පුළුවන් වෙන නගරයකට. දැන් මේ හිතවතුන් මෙහි ආවා වගේ අදාහරි හරි ඊට කලින් දවසක හරි හිටිය තැනින් මෙතෙන්ට ආවා. ඒතර ඒක භෞතික ගමනක්, කායික ගමනක්, ඒක ගමනක්. මේ ගමන නෙමෙයි. දෙහිම ඒක ඔයර හිටිය තැනකින් මෙතෙන්ට ආවා කියා මේ අපේ මානසික සංවර්ධනයක් වෙන්නේ නැහැනේ. එහෙම ස්ථානයකට බෑ මනසක් සංවර්ධනය කරන්න. එහෙම මේ කිසියම් අද්භූත බලයක් ශක්තියක් තියෙන තැන් කොහෙවත් නැහැ. අද්භූත ශක්ති බලයක් තියෙන තැන් ඇති. එහෙම තැන් ඇති ඕන තරම්. හැබැයි මේ මනසක් සිතක් ඒ කෙලෙස් වලින් අයින් කරන්න හැකියාව තියෙන තැනක් එහෙම ස්ථානයක් නැහැ. එහෙම නැහැ. කොහෙ ගියා? ඒක තැනකට බාර දෙන්න බෑ. ඒ මේ ප්‍රාතිහාර්ය උප්පන්න මේක සුද්ධ වූ ස්ථානයක්, පිම්බිමක්, පූජනීය බිමක් නෑ. ඊළඟට මේ දැන් කෙනෙකුට ආහාර හිඟ තැනකින් ආහාර තියෙන තැනකට යන්න පුළුවන්. වසංගතයක් තියෙන තැනකින් වසංගතයක් නැති තැනකට යන්න පුළුවන්. ජලයේ නැති තැනකින් ජලයේ තියෙන තැනකට යන්න පුළුවන්. යුද්ධයේ තියෙන තැනකින් සාමයේ තියෙන තැනකට යන්න පුළුවන්. මනුෂ්‍යත්වයේ නැති තැනකින් මනුෂ්‍යත්වයේ තියෙන තැනකට යන්න පුළුවන්. දැන් මේ විදිහට මේ ලෝකයේ ඇතුලේ කෙනෙකුට එක තැනකින් තව තැනකට යන්න පුළුවන්. හැබැයි සියල්ලම තියෙන තැනක් කොහෙවත් නැහැ. ඒ තමන්ට සියල්ලම නෙමෙයි, තමන්ට ඕනේ දේ මෙතන නැත්තම් ඒව තියෙන තැනකට යන්න පුළුවන්. ඉතින් ඒ ගමන සාංසාරික ගමනක්. කියන්නේ සංසාරයේ ඇතුලේ යන ගමනක්. සංසාරයේ ඇතුලේ තමයි කොහෙ ගියත්. ඉතින් මරණින් මතු යන ගමනත් සාංසාරිකම ගමනක්. මරණට පස්සේ කොහෙවත් වෙන යන්න බෑ. සංසාරයේ ඇතුළෙමයි ඉන්නේ කොහෙ ගියත්. ඒ නිසා ඇත්තටම ගමනක් නෑ එතන. එතනත් ගමනක් නෑ. අපි කියනවා පරලෝකියා. ඒ පරලෝකියා කියන එක ඇත්ත ඉතින්. හැබැයි මේ සංසාරය ඇතුළෙම ඉන්නේ. ඉතින් ඒ නිසා සංසාරයේ එක තැනකින් තව තැනකට ගියා කියලා ඒකට ගමනක් කියන්න බෑ. හරියට ගේ ඇතුලේ කාමරෙන් කුස්සියට යනවා, කුස්සියෙන් වැසිකිළියට යනවා, වැසිකිළියෙන් සාලෙට එනවා, කෑම කාමරෙට. ගේ ඇතුළෙම ගමනක් ගියා කියන්න බෑ. ගමනක් ගියා කියන්න පුළුවන් අඩුම ගානේ ගෙයින් එළියට බැස්සොත්. එතකොට මේ සංසාරයේ නැමැති ගෘහයෙන් අපි එළියට බහැලාද ඉන්නේ? නැත්තම් මේ ඇතුලේ කාමරෙන් කාමරේ, කුටියෙන් කුටිය ඇවිද ඇවිදද ඉන්නේ? එතකොට හිතවතුනි, ඔය අපි දන්න දේවල් දැන් දහම් දැනුම කියලා අපි හිතාගෙන ඉන්නේ, ඉගෙනගෙන තියෙන, කියවා තියෙන, කටපාඩම් කරන් තියෙන විභාගවලට ලියා ලකුණු අරගෙන, සම්මාන අරගෙන, සහතික අරගෙන, තෑගි අරගෙන තියෙන ඒ සියල්ලම ලේඛනගත කරොත් අංක පිළිවෙලට විශාල දැනුමක් තියෙනවා. ඒ දැනුමත් එක්ක අපි කොහෙද ගිහින් තියෙන්නේ? කොහරි ගිහිල්ලා තියෙනවද? ගිහිල්ලා නම් කොහෙද ගිහින්? කොහේ යන්නද ඒ දැනුම උදව් වෙලා තියෙන්නේ කියලා බලන්න වටිනවා. විශේෂයෙන් පොසොන් පොයේ දවසක. එකම එක ගමනයි තියෙන්නේ. ගමන් දෙක තුනක් නෑ. ගමනක් කියන්න පුළුවන්නේ එකම එක දෙයකට සසරින් එතරට යන ගමන පමණයි. අන් කිසිවක් ගමන් නෙවෙයි. ඒක ගමන් නෙමෙයි නිකන් වටරවුමක කැරකී කැරකී ඉන්නවා කියන්නකෝ. වටරවුමක. ඒක ගමනක් කියන්න බෑනේ. ඇවිදීමක් තමයි. ඇවිදිනවා. ගමනක් නෙමෙයි. ඉතින් ගමනක් නොවන ඇවිදීම තමයි අපිට තියෙන්නේ. ගමනක් නොවන රවුම් ගැසීම. ඒ ඉවරයක් නෑ. දැන් රවුම් ගැහිම ඉවරයක් නෑනේ. ඔහේ රවුම් ගගයින් පුළුවන්. එකම රවුමක් වටේ උදෙත් කැරකෙනවා, හවසත් කැරකෙනවා, රෑත් කැරකෙනවා, හෙටත් කැරකෙනවා. එහෙම ඉන්න පුළුවන්. ඒතර එතන රවුම් ගැසීමක් තිබෙනවා. යන ගමනක් නැති. අන්න සංසාරය. එරවුම් ගන්නවා. හැබැයි ගියපු ගමනක් එකම තැන ඉන්නේ. සංසාරේ තමයි ඉන්නේ. ඒ නිසා මේ ඇත්ත එක ගමනයි. ගමන් දෙක තුනක් නැහැ. ඔය අපි කිව්වට මේ මොනවද සුගතියට යනවා, දුගතියෙන් සුගතියට යනවා, සුගතියෙන් තවත් සුගතියකට යනවා. ඔහොම කතන්දර කියනවනේ. එහෙම යන්න පුළුවන්. හැබැයි අන්තිමට බැලුවාම මේ සංසාරේ තමයි. ඉතින් එළියට ගිහිල්ලා නැහැ. ගේ ඇතුළෙම තමයි. මේක රවුමක් නිසා හිටිය තැනට ආපහු එන්න පුළුවන්. අනිවාර්යයෙන්ම එනවා. එනකොට මොන තරම් දේවල් පහු කරගෙන එන්න වේද දන්නේ නැහැ. ඉතින් හිතවතුනි මේ කාරණය අපි හුඟක් අවධාරණය කරගන්න ඕනේ දෙයක්. භාවනාව තියෙන්නේ එතරවීම සඳහායි. එතර වෙන්නයි භවනාව තියෙන්නේ. එක තැනක ඉන්න නෙවෙයි එතර වෙන්න. එතකොට එතර වෙන්න කල යුතු භවනාව කුමක්? ඒ සඳහා අන්න අපිට දැනුමක් තියෙන්න ඕනේ. ඒකම වීරිය කරන්නත් ඕනේ. ওই දෙක මැද්දෙන් තියෙන්න ඕනේ. දැන් වෙන්නේ මොකද්ද කියන එක. දැන් අපේ අතින් සිදු වෙන්නේ මොකද්ද? කුමක්ද? ඒ සිදු වෙන දෙය මේ එතර වෙන්න උදව් වෙන දෙයක්ද නැතිනම් මෙතර ඉන්න උදව් වෙන දෙයක්ද? එච්චරයි. ඒ තමයි මිනුම. දැන් අපේ අතින් අපි ඉස්සෙල්ලා පරයංක භාවනාවේදී අපි දන්නවා අපි කිසි දෙයක් කළේ නැහැ. කායිකව ඔහේ වාඩි වෙලා ඇස් වහගෙන හිටියා. ඒ වගේම කතා කළෙත් නැහැ. නිහඬව හිටියා. එතකොට අපේ ක්‍රියා දෙකක්ම තාවකාලිකව ඇන හිටලා. ඒවට කියනවා කායික ක්‍රියා හා වාචසික ක්‍රියා. කයින් හා වචනයෙන් කරන ක්‍රියා. මේ දෙකම එන හිටලා. එතකොට මේ අපෙන් කෙරුණේ මානසික ක්‍රියා පමණයි. ඉතින් කරන ටික පමණයි. ඒ ක්‍රියා තුනක්. මෙහෙම කාර්යයන් තුනක් කෙරෙනවා. කයින් කරන ක්‍රියා තියෙනවා, වචනයෙන් කරන ක්‍රියා සහ හිතින් කරන ක්‍රියා. මොකුත් නොකර සිටීම නෙවෙයි. මොකුත් නොකර ඉන්න බෑනේ අපි. දැන් වාඩි වෙලා හිටියත් ඒ වාඩි වෙලා ඉන්න ක්‍රියාව හරි කායිකව කරනවා. ඒක කායික ක්‍රියාවක්. එතකොට කතා නොකර ඉන්නවා කියන්නේ ඒකත් වාචසික ක්‍රියාවක්. නිශ්ශබ්දතාවය කියන්නේ වාචසික ක්‍රියාවක්. ඒ දෙක හරි කරන්න වෙනවා. ඊළඟට ඒ දෙකම නොකල හිටියත් ඒ දෙක අපිට පුළුවන් නවත්තන්න. මොකක් කිසි දෙයක් අයින් කරන්නේ වචනයක්වත් කතා කරන්න හූමිටියක්වත් තියන්නෑ කියල ඉන්ඩ පුළුවන්. හැබැයි එහෙම හිටියට මේ අපිට එහෙම පාලනය කරන්න බැරි ක්‍රියාවකුත් නැතන වෙනවා. ඒට තමා මානසික ක්‍රියා කියයි. හිත හිත වැඩ කරන. ධනික්‍රියා දෙක අපිට කිසියම් දුරකට 80% 90% පාලනය කරන්න පුළුවන් වුණත් පැයක් එකහමාරක් හරි මේ මානසික ක්‍රියා නම් එක තප්පරයක්වත් පාලනය කරන්න අමාරු. පැයක් එකහමාරක් නෙමෙයි එක ක්ෂණයක් එක මොහොතක්වත් අපට ඕන විදිහට හසුරවන්න ක්‍රියාත්මක කරන්න වෙනස් කරන්න නවත්තන්න අමාරු. අමාරුයි, බැරි නෑ, අමාරුයි. ඉතින් මේ සියල්ල එකපාර බදා ගන්න නැතුව දොඩම් ගොඩක් වගේ අපි ඔන්න කායික ක්‍රියා ඉරියව්වට සීමා කරනවා. එච්චරයි. වාඩි වීම පමණයි. කායිකව මොනවද කරන්නේ? වාඩි වෙලා ඉන්නවා. මුකුත් කරන්නේ නැහැ නෙමෙයි, වාඩි වෙලා ඉන්නවා. ඒක මුකුත් කරන්නේ නැහැ කිව්වත් කමක් නැහැ. වාඩි වී සිටීම හැර වෙන කිසිවක් කරන්නේ නැත කයි. වචනේ කටින් මොනවද කරන්නේ? නිහඬව සිටීම. ඒ හැර එක සද්දයක්වත් වචනයක්වත් කටින් එළියට දාන්නේ නැත. දැන් ඔන්න ඒ ක්‍රියාවලින් දෙකක්ම අපි තාවකාලිකව අත්හිටෙව්වා. හොඳටම සීමා කළා. බිඳුවට නෙමෙයි, බිඳුවට ආසන්න තැනකටම අඩු කරා. ලේසි, දැන් එකක් එක්ක ඔන්න වැඩ කරන්න. අමාරුම දේත් එක්ක එයාට අදාළ නෑ. මෙයා හිටගෙනද ඉන්නේ, වාඩි වෙලාද ඉන්නේ, හාන්සි වෙලාද ඉන්නේ, ඇවිදිනවද, නිහඬවද ඉන්නේ, කතා කරනවද? ඒ කිසි දෙයක් මනසට අදාළ නෑ. අදාළ නෑ කියන්නේ ඒ මත නෙමෙයි මනස ක්‍රියාත්මක වෙන්නේ. හිටගෙන ඉන්නකොට පහළ වෙන සිතුවිලි තියෙනවා. ඒවා වාඩි වෙලා ඉන්නකොට පහළ වෙන්නේ නැහැ. ඇවිදිනකොට හිතන දේවල් ටිකක් තියෙනවා. ඒ ටික හිටගෙන ඉන්නකොට හිතෙන්නේ නැහැ. එහෙම කියන්න බෑ. එහෙම නැහැ. නිශ්ශබ්දව ඉන්නකොට හිතන දේවල් තියෙනවා. කතා කරනකොට වෙනම නැහැ. එහෙම නැහැ. නිහඬව හිටියත් නේ කතා කළත්, මොන ඉරියව්වේ හිටියත් පමණක් නෙමෙයි, කොහේ හිටියත්. කොහේ හිටියත්, ගෙදර හිටියත්, පාරේ හිටියත්, භාවනා මධ්‍යස්ථානේ හිටියත්, හිතට ඕනම දෙයක් හිතන්න පුළුවන්. ඒතරේ සිතීම ඉරියව්වෙන් නිදහස්. ඉරියව්වට බලපෑමක් කරන්න බෑ සිතීමට. ඉන්න තැනට බෑ බලපෑමක් කරන්න. මේ උදේ කියලා කියන්න බෑ. උදේ උදේට පහළ වෙන සිතුවිලි නෙමෙයි කියලා කියන්න. එහෙම නෑ. කාලයට බෑ, තැනට බෑ, අවකාශයට බෑ, ඉරියව්වට බෑ. දැන් ඒ වගේන් පාලනය කරන්න පුළුවන් නම් ඔය ඉරියව්වෙන්, අවකාශයෙන්, ඒ කියන්නේ ස්ථානයෙන්, කාලයෙන් සීමා කරන්න පුළුවන් නම් සිටීම හරි ලේසි. එහෙම බෑ. ඒ බැරි නිසා තමයි ඔය දහමේ කියන්නේ මේ හිතේ ස්වභාවය ගැන හරිම ලස්සන විග්‍රහයක් කරනවා. බොහොම සරලව ඒ විග්‍රහය කරන්නේ. සරලව කියන්නේ ඉතාම සංක්ෂිප්ත විදිහට. නමුත් ඒ සංක්ෂිප්තව කරන්න පුළුවන් වෙන්නේ හිත පරතරයටම දැක්කොත් පමණයි. එහෙම දකින්න නැතුව මෙහෙම සරල ලුහුඩු සංක්ෂිප්ත විස්තරයක් කරන්න බෑ. ඉතින් මේ හරියට ওই විද්‍යාත්මක සමීකරණයක් වගේ සමීකරණ, ওই ඉංග්‍රීසි අකුරු දෙක තුනකින් සමීකරණේ ලියන්නේ. ඒක ඒතරේක බොහොම පොඩි දෙයක්. ඉංග්‍රීසි අකුරු දෙකක් තුනක්, ওই ඉලක්කමක් දෙකක් තියෙනවා. සමාන ලකුණක් තියෙනවා, සමානුපාතික ලකුණක් තියෙනවා. හැබැයි ඒ පිටුපස තියෙනවා මහා අධ්‍යක්ීම් ගොඩක්, පරේෂණ ගොඩක්, අනාවරණයන් ගොඩක්. ඒ සියල්ලම තමයි අර අකුරු දෙක තුනකින් එළි දක්වන්නේ. ඒ වගේ මේ දහම සරලව වාක්‍යයකින් දෙකකින් වචනකින් දෙකකින් කිව්වට ඒ ඇතුලේ තියෙන්නේ එසේ මෙසේ ප්‍රඥාවක් නොවේ. එසේ මෙසේ ප්‍රඥාවක් තියෙන කෙනෙකුට, කියන්නේ සාමාන්‍ය අවබෝධයක් තියෙනෙකුට එහෙම කියන්න බෑ කෙටි. හරියටම කියන්න බෑ. ඉතින් මේ හිත ගැන කරන විග්‍රහයක් තියෙනවා. මේ හිත බොහොම දුරට යනවා. අල තියෙන දෙයන් හිතට වැටක් නැත. වැට්ටවල් තියෙන්නේ, තාප්ප තියෙන්නේ භෞතික දේවල් වල. ශරීරයට ඔන්න එතනින් එහාට යන්න බෑ. විත්ති හැප්පුණාම නම තියෙනවා. කටුගම්බි වැටේ එතෙන් එහාට යන්න බෑ. මේක ඇනිනවා. ඒකට එහෙම සීමා තියෙනවා. මේ භෞතික දේවල් වාහන වලටත් සීමා තියෙනවා. හිතට නැත. නිසා හිතට ඕන තරම් දුර යන්න පුළුවන්. ඒක කිලෝමීටරේද, කිලෝමීටර 1000ද? එහෙම නැහැ. ඕන තරම් දුර යන්න පුළුවන්. මේ සාමාන්‍යයෙන් දුර ගමනක් යනකොට බොහෝ විට මේ තනියම යන්නේ. ඒක බයයි, තනි හිනවා. උදව්වට කෙනෙක් ඕනේ. ඉතින් කවුරු හරි එකතු කරගන්නවා. නඩයක් එක්ක තමයි දුර ගමන් යන්නේ. හැබැයි හිත තනියමයි යන්නේ. මොනතරම් දුර ගියත් හිත යන්නේ තනියම. එයා හැමදේම කරන්නේ ශරීරයත් එක්ක. හැබැයි ඒ ශරීරය එක්කවත් එයා යන්නේ නැහැ. ශරීරයේ මෙහි තියලා හිත කොහේ හරි යනවා. සහ ශරීරයට කියන්නේ දැන් දෙන්න එකට තමයි ඉන්නේ. අඩුම ගානේ ශරීරයට කියන්නේ නැහැ මම ඊයට යනවා, පෙරේදාට යනවා, නුවරට යනවා, කොළඹට යනවා, ගමදිව යනවා එකක්වත් කියන්නේ. නොකිය ශරීරය මේ වාඩි වෙලා ඉන්නවා. හිත ගමදිව යන්න පුළුවන්. එතකොට මෙන්න කාරණා තුනක් මේ සමීකරණේ. දුර යන, තනිව යන, ශරීරයත් අතහැරලා යන. කියන්නේ ශරීරය මෙහි තියලා තමයි යන්නේ. සහ පස්වෙනි කාරණේ කුමක්ද? හිත හැම වෙලේම මේ තමන්ම ගුලක් හාරගෙන හාරගෙන හාරගෙන ඒකස්සට තමයි යන්නේ. ඒ සිටීම නිසාද ওই විදිහට දුර යනවා, තනියම යනවා, ශරීරෙන්නුත්තරව. ඒ සිටීම නිසා කරන්නේ මොකද්ද? හිතන්න පටන් ගන්න. අර බලන්න සිතවිල්ලක් අරමුණක් අරගෙන ඒකේ හාර හාර හාර හාර හාර හාර ගුලක් වගේ ඇතුළට ඇතුළට ඇතුළට ඇතුළට යනවා. ඒ නිසා හැම විටම හිත ජීවත් වෙන්නේ අඳුරු ගුහාවක් ඇතුලේ, ගුහාසයක්. තමන්ම හාරගත්ත ගුහාවක් ඇතුලේ හිත හිර වෙනවා. හැම විටම තමන්ගේ සිතවිලි ලෝකයක හිර වෙලා ඉන්නේ. අන්ධකාර ලෝකයක, අඳුරු ලෝකයක. හැම දෙනාම හැම විටම වගේ ඉන්නේ තමන්ගෙම කල්පනා ගුහාවක ඉර වෙලා. ගුහා වාසියෙක් හිත කියන්නේ ගුහාවක ඉන්න කෙනෙක්. එතන මෙන්න කාරණා ටික. දුර යනවා, සීමාවක් නැහැ. තනියම යන්නේ, ශරීරයත් මෙහි තියලා. ඊළඟට ඒ නිසා මේ ශරීරයටත් එන්න බෑ. ඇත්තට පුංචි ගුලක් අරගෙන ඉන්නේ හිත. හොයා ගන්න බෑ. හිතටම දන්නේ කොහොමද ආපහු වෙන්නේ කියලා. හැම විටම හිත හිර වෙන්නේ තමන්ගෙම කල්පනාවල, තමන්ගෙම ලෝකයක. එතකොට මේ දැන් මෙහෙම හිතක් මෙහෙම හිතේ තින්නවනේ එක එකව හිතනවා. එතකොට හිතන දේ තමයි ඒ හිතට ඇත්ත. ඇත්ත කියන දේ දැන් සත්‍යයේ පිළිබඳ හැමෝම කතා කරනවානේ. සත්‍ය මොකද්ද? සත්‍ය අවබෝධ කරගන්න ඕනේ. කුමක්ද පරම සත්‍ය? දැන් මේ ගැන තමයි බොහෝ දෙනෙක් උනන්දු වෙන්නේ. ඒත් අනිත් එක්ක නෑත්ත කිව්වේ නෑ. රැවැට්ටුවා, බොරු කිව්වා. දැන් මේවා ලොකු ප්‍රශ්නනේ. මට බොරුවක් කිව්වා. මේ එහෙම ඒක මහා ලොකු ප්‍රශ්නයක් කරගන්න. ඇයි ඇත්ත කිව්වේ නැත්තේ කියලා. දැන් මේ ඇත්ත කියන්නේ මොකද්ද? සත්‍ය කුමක්ද? සත්‍ය මොකද්ද? හිතන දේ. හිතට ඇත්ත කුමක්ද? හිතන දේ. කවුරු හිතන දේද? මේ ලෝකෙ ඔක්කොම හිතන දේවල්නේ. තමන් හිතන දේ. හිත හිතන දේ තමයි හිතට ඇත්ත. කෙනෙකු ජීවිතේ යම් තාක් දේවල් අත්දකින්නවද ඒ සියල්ල හිතේ නිර්මාණ. යම් තාක් සුවදායක අත්දැකීම් ලබනවද ඒවා තමන්ගේම හිතේ නිර්මාණයක්. හරියට හීන වගේ. මේ යම් තාක් හීන අත්දකින්නවන්ත ඒ ඔක්කොම හිතනේ හදන්නේ. වෙන කවුද හදන්නේ? අමතාත්තට බෑ හීන හදලා දෙන්න. ඒ කියන්නේ රැට පේන හීන හදන්න බෑ. දෙමව්පියන්ට දවල්ට පේන හීන හදන්න පුළුවන්. නමුත් රාත්‍රී හීන නිදාගත්තට පස්සේ මොන විදිහේ හීනයක් දැක්කත් ඒ හීනය තමන්ගේ හිතයි හැදුවේ. වෙන කවුරුවත් නෙමෙයි. අනිත් අයට හීන හදලා දෙන්න අමාරුයි. ඒ වගේ උතර හීන ඇතුලේ සතුටුදායක හීන තියෙනවා, සාදපවත්වන හීන තියෙනවා, ගමන් බිමන් යන හීන, ලැබීම් හිමිවීම් පිළිබඳ හීන තියෙනවා, වගේම අහිමිවීම් වියෝගයන් පිළිබඳ හීන තියෙනවා. ඒතර මේ සියල්ල හිතේ නිර්මාණය. ඒතර හිතම හීනයක් හදලා, හිතම ඒ හීනය බලලා, හිතම ඒ හීනයට විඳවන. ඒ විඳවන්නේයි එයාට ඇත්ත. ඒ තමයි ඇත්ත. වෙන ඇත්තක් නැහැ. හිතට ඇත්ත සත්‍යයේ පරම සත්‍යයේ කුමක්ද? තමන් හිතන දේ. එතකොට මේ ඒ හිතට ඇත්ත නැත්ත වෙන් කරගන්නවත් බැහැ. ලොවම හිතකට සත්‍ය අසත්‍ය වෙන් කරගන්න බෑනේ. තමන් හිතන දේනේ තමන්ට ඇත්ත. එතන හිතන්නේ කොහොමද? පුරුදු වෙලා තියෙන විදිහට. පුරුදු වෙලා තියෙන විදිහට තමයි හිතන්නේ. එක් එක් හිත එක් එක් ආකාරයට හිතන්න පුහුණු වෙලා පුරුදු වෙලා තියෙනවා. ඒ නිසායි දෙදෙනෙකු වෙනස්. දෙන්නෙක් වෙනස් කියන්නේ කායික වෙනස්කම් විතරක් නෙමෙයි. කායික වෙනස්කම් කොහොමද තියෙනවනේ? කායිකව හැමෝම එක වගේ හිටියොත් එහෙම ලොකු ප්‍රශ්නයක්. ලොකු ප්‍රශ්නයක්. සකායික වෙනස්කම් තියෙනවා ඒක ඕනේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මානසික වෙනස්කම්. දැන් දෙන්නේ වෙනස් කිය අප කියන්නේ ගැලපෙන්නේ නැහැ කියන්නේ, හරියන්නේ නැහැ කියන්නේ, එකට වැඩක් කරන්න බෑ කියන්නේ කායික වෙනස්කම් හින්දා නෙමෙයි. පුද්ගලයා වෙනස් කියන්නේ මානසික වෙනස්කම්. ඒතර මානසික වෙනස්කම් කියන්නේ හිතන විදිහ වෙනස්. හිතන විදිහ වෙනස් වෙන්නේ පුරුදු වෙනස් නිසා. එහෙම හිතන්න පුරුදු වෙලා තියෙනවා. කොපමණ පුහුණු වෙලා පුරුදු වෙලා තියෙනවද? දැන් හිතටම අමාරුයි වෙනස් කරගන්න. අන්න එහෙම තැනකට හිත ඇවිල්ලා තියෙනවා. හිතටම ඒ ප්‍රශ්නයක් වුණත් තමන්ගෙම සිතිවිලි ඇතුළේ හිර වෙලා, තමන්ගෙම සිතිවිලි වලට රැවටිලා මුලා වෙලා, ඒව ඇත්තයි කියලා විශ්වාස කරලා අමාරුවේ වැටිලා, දවලුත් වැටිලා, රැත් වැටිලා, ආයුදෙත් වැටෙනවා. ඒත් හිතට දැන් අමාරුයි තමන් හිතන විදිය වෙනස් කරගන්න. ඇයි අමාරු? දීර්ඝ කාලයක් එහෙම හිතන්න පුරුදු වෙලා. දැන් මෙන්න මේ කාරණා තුන මොකද්ද? ඇත්ත කියලා කියන්නේ තමන් හිතන දේ. එයින් පිට ඇත්තක් නැහැ හිතට. එතකොට ඒ නිසා කෙනෙක් වින්දත් දුක් වින්දත් ඒක වෙනස් කරන්න අමාරුයි. හිතම හිතුවත් නෑ මම මෙහෙම හිතන්නේ, අර එහෙම හිතනවා, මම වෙනම කෙනෙක් වෙනවා, වෙනස් කෙනෙක් වෙනවා, හොඳ කෙනෙක් වෙනවා, අලුත් කෙනෙක් වෙනවා. හැබැයි එහෙම හිතුවට ඒ සිතෙවිල්ලට බෑ හිතන විදිහ වෙනස් කරන්න. ඒක දෙවෙනි කාරණේ. මේක අමාරුයි. ඇයි අමාරු? ඒක අමාරු වෙන්න බෑනේ. තියාම නම් හිතන්නේ එයා හිතන දේ නම් එයා විඳින්නේ. එයා එයාට බැරි එක වෙනස් කරගන්න. එහෙම තර්කයක් කෙනෙකුට කියන්න පුළුවන් නේද? ඔයානේ ඔම හිතන්නේ. දෙය නම් වෙනස් විදියට හිතන්නේ. දෙයක් කියන ඕ මම වෙනස් විදියට හිතනවා. හැබැයි මේ කිව්වට ආයෙත් හිතන්නේ අර විදියටම තමයි. එහෙම වෙන්නේ ඇයි? අද ඊයේ පටන් ගත්ත හිතීමක් නොවන නිසා. ඒ හිතීම ඒ විදිහට හිතන්න පටන්ගෙන තියෙන්නේ අද උදේ නෙමෙයි. ඊයේ රැත් නෙමෙයි. මේ මාසෙත් නෙමෙයි. මේ අවුරුද්දෙත් නෙමෙයි. මේ දශකෙත් නෙමෙයි. එහෙම ගිහිල්ලා මුල හොයන් ගියොත් මුලක් හොයාගන්න බැරි වෙනවා හිතීම. මොන දේ මුලක් කෙව්වත් සිතීමේ මුලක් හොයන්න බැරි වෙනවා. එහෙම හිතන්න මුලින්ම පටන් ගත්තේ කවද්ද කියලා නම් හොයාගන්න බෑ. යම් තාක් දුරකට කෙනෙක්ට පුළුවන් නම් මුල හොයන් යන්න ඒ තාක් දුරට පෙනෙයි. එහෙම හිතලා තියෙනවා. අවුරුද්දක් 5ක් 10ක් 100ක් 1000ක් ලක්ෂයක් එහාට ගියත් පෙනෙයි. කොයි විදිහට හිතලා තියෙන්නේ? මේ දැන් හිතන විදිහට එදත් හිතලා තියෙනවා. 100%ක් නොවෙන්න පුළුවන්. හැබැයි එහෙම බීජයක් තිබිලා තියෙනවා. ඉතින් මේ එහෙම මේ දීර්ඝ කාලීන පුරුද්දක ඇබ්බැහියක ප්‍රතිඵලයක් තමයි මොනවද හිත කියන්නේ? හිත කියන්නේ සිතීම කියන්නේ පිළිගැනීම විශ්වාස කියන්නේ හා බිඳවීම කියන්නේ මේ ඔක්කොම එකයි. එකයි කියන්නේ දීර්ඝකාලීන පුරුද්දක ඇබ්බැහියක ප්‍රතිඵලයක් තමයි හිත කියන්නේ. සිතීම හිතන විදිහ ඊළඟට ඒ තමන් හරි කියලා විශ්වාස කරන එක. මේක තමයි හරි. මේක තමයි රහ. මේ තමයි හොඳ. මේ තමයි ලස්සන. දැන් මේවනේ ඇත්ත අපි පරම සත්‍ය කියලා ගන්නෙ ඕවනේ. ලස්සන මොකද්ද? ඉතින් ලෝකේ එකම ලස්සනක් නැහැ. يعني සියලු දෙනාටම එකඟ වෙන්න පුළුවන් ලස්සනක් නැහැ. ලස්සන කියන්නේ හිතන විදිය ප්‍රතිඵලය. එහෙම හිතන්න, එහෙම ලස්සනක් දකින්න, ඒක ලස්සනයි කියලා පිළිගන්න කාලයක් හිතල පුරුදු වෙලා තියෙනවා. ඇබ්බැහි වෙලා තියෙනවා. රහත් ඒ වගේ. එතකොට සිතීමයි පිළිගැනීමයි ඇදහිීමයි විශ්වාස කිරීමයි ඒ අනුව විඳවීමයි මේ සියල්ලම හිතවතුනි අද ඊයේ පටන් ගත්ත දෙයක් නොවේ. ඒට ලොකු ඉතිහාසයක් තියෙනවා. ඒ ඉතිහාසයේ ඵලයක් තමයි වර්තමාන මම සහ ඔබ. පුද්ගලයා කියන්නේ වර්තමාන නිෂ්පාදනයක් නෙමෙයි. වර්තමානිය නෙමෙයි අපිව හදලා තියෙන්නේ. වර්තමානිය කියන්නේ ඵලයක්, ප්‍රතිඵලයක්. අපිව හදලා තියෙන්නේ අතීතේ. මම කියන්නේ අතීත නිර්මාණය. ඒ නිසා තමයි වෙනස් වෙන්නේ. කෙනාගෙන් කෙනාට වෙනස් වෙන්නේ ඒ නිසා. දැන් මේ මොහොතනම් අපිව හදන්නේ අපි ඔක්කොම මානසික එක වගේ ඉන්නවා. වර්තමානයට බාර දෙන්න පුළුවන් නම් අපව නිර්මාණය කරන්න. එහෙමනම් එක නැවුම්. 100%ක් නැවුම්. එලකිරි වලටත් වැඩිය නැවුම්. වර්තමානයට බාර දෙන්න පුළුවන් නම් පුද්ගලයෙකු නිර්මාණය කරන්න. ඒ වර්තමානය කරන නිර්මාණය 100%ක්ම නැව. එහෙමනම් හැමෝම එක වගේ. තෙබඳු වර්තමානය විසින් නිර්මාණය කරනු ලබන විඥානයන් නැත්තම් අපි හිතමු පුද්ගලයන් සමානයි. ඒ අතින් සමානයි. හැබැයි එක තප්පරයක් හරි පස්සට ගිහිල්ලා අතීතයට බාර දුන්නු ගමන්ම එතන විසමයි විවිධයි. ඒ විසම සහ විවිධ ස්වභාවයට මූලිකම හේතුව තමයි අතීතය. අතීතයට තමයි අප වගකීම බාර දීලා තියෙන්නේ අපව නිර්මාණය කරන්න. හිතන්න ඕනේ මොනවද, කොහොමද හිතන්න ඕනේ, කියන්න ඕනේ මොනවද, කරන්න ඕනේ මොනවද. දැන් මේ සියල්ල පිළිබඳ කෙනෙකු උපදෙස් ගන්නේ අතීතයෙන් නම් එතන වෙනස්. එක එක්කෙනාගේ අතීත වෙනස් නේ. ඉතර උපදේශකවරු එක එක්කෙනාට එක එක්කෙනා වෙන වෙන උපදේශකවරු. එකම උපදේශකයාගේ නෙමෙයි දෙන්නෙක් උපදෙස් ගන්නේ. දැන් දෙන උපදෙස් වෙනස්. ඒ ලැබෙන උපදෙස් අනුව කරන වැඩත් වෙනස් වෙනවා. ඉන්දියාවේ හිටියා මේ මහා ස්වාමි කෙනෙක් අහලා ඇති, ස්වාමි විවේකානන්දතුමා. ලස්සන කහපාට සුම්බරයක් එහෙම බැඳගෙන තන ප්‍රතාපවත් යෝගී චාරූපල එහෙම දැකලා ඇති ස්වාමි විවේකානන්ද. දැන් ඒ ස්වාමි විවේකානන්ද ආශ්‍රම හරියට තියෙන ලෝක පුරාමත් තියෙන ලංකාවේ තියෙන. තේතුමා මේ පෙරදිග දර්ශනය, කරි පෙරදිග යෝග දර්ශනය, වේදය බටහිරට මුලින්ම ගෙනිච්චේ ස්වාමි විවේකානන්ද තුමා. ඔය පෞගේ සේවසේ මුල් කාලේ චිකාගෝ වල තිබුණා කියනවනේ ලෝක ආගම් සම්මේලනයක්. එහෙදී ඔය බුදුදහම පිළිබඳ තේරවාදී බුදුදහම පිළිබඳ දේශනය කරේ අනගාරික ධර්මපාල. එතුමාගේ දේශනය අහලා තමයි ඕල්කට් තුමා, ඔය ඇනි බෙසෙන්ට් මහත්මිය වගේ අය පැහැදිලා බුදුදහම ගැන ලංකාවට ආවා කියලා කියන්නේ. ඒ දේශනය අහලා ඒක එක හේතුවක්. ඒ ලෝක ආගම් සම්මේලනයේදී එක කියසී වසේ මුල් කාලේ වගේ තිබුණු එකක්, මුල්ම කාලේ වගේ මට හරියට දින මතකෙට එන්නේ මුල් කාලේ දෝන. කොහොම හරි ඔය හින්දු දර්ශනයේ වේද දර්ශනයේ පිළිබඳ දේශනය කළේ කරන්න ආරාධනා ලැබි ස්වාමි විවේකානන්දතුමාට. එතුමා කළ දේශනයේ ඒ මුළු ලෝකෙම හෙල්ලුණා කියලා කියනවා. ලෝකේ බොහෝ බුද්ධිමතුන් දාර්ශනිකයන් ඉන්දියාවට එන්න මේ යෝග හා වේදේ හදාරන්න පටන් ගත්තා. ඉතින් එතුමාටත් ලොකු ආරාධනා ලැබුණා. ඒ ඇමරිකාවේ පිහිටවන්න ඒ අධ්‍යාත්මික පර්යේෂණ මධ්‍යස්ථාන. ඉතින් එහෙම ගියා. කොහොම හරි මේ කතාව ඊට සම්බන්ධ නැහැ. එතුමාව හඳුන්ලා දෙන්න කරපු කතාවක්. ඉතින් ඒ කාලේ ඉන්දියාවේ එතුමා දේශනා කරනවා මේ ස්වාමි කෙනෙක්, ඒ කියන්නේ මහණ වුණු කෙනෙක්, ශ්‍රමණෙක්, ශ්‍රමණියන් වහන්සේ නම ස්වාමි කියන්නේ. ඒ නිසා එතකොට ඒ Hindu සම්ප්‍රදාය අනුව, ඉන්දියානු සම්ප්‍රදාය අනුව ඉතින් එතුමා දේශනයක් කරලා ගමක අපෝ වෙනකොට මල් විකුණන කෙනෙක් හම්බුණා. ඒ මල් විකුණලා ඉවර වෙලා ඒ මල් කරුත් අපෝ වෙනවා. ඉතින් එහෙම එනකොට පොඩි වැස්සක් වහින්න පටන් ගන්න. ඉතින් මේ වැස්සි වැහලි වරනකල් දෙන්න ගහක් යටට වෙලා ඉඳ බල්ලා තියෙනවා. එතෙන්ට තව මේ මාළු වෙලෙන් දියොන් දෙන්නෙක්, ඒත් මාළු විකුණලා ආපහු වෙන ගමන් දැන් වැස්ස නිසා මේ ගහ යටට ඇවිල්ලා හතර දෙනෙක් ඉන්නවා. ඉතින් එන්න මේ වැස්ස තද්ද වෙලා ඒක පායන පාටක් නැහැ. ඒ පාර අර මල් කරුවා කියලා තියෙන මගේ ගේ මේ ළඟ අපි හතර දෙනාම ගෙදරට යන් මේ වැස්ස පායනකල් ගෙදර ඉඳලා යම් කියලා. ඉතින් හතර දෙනාම ගෙදරට ගියා. මේ ස්වාමි විවේකානන්දයි මල් කරුවි මාළු වෙලෙන් දියන් දෙන්නයි ගිහලා දැන් ඉන්නවා බලාගෙන එලිපත්තට වෙලා. හැබැයි පායන්නේ තව තව වැස්ස තද වෙනවා. රෑත් තුනා ඉපාර මල් කරු ආරාධනා කළා මේ තුන් දෙනාටම ගෙදර රාත්‍රියේ ඉන්න දෙවෙනි කරන්න දෙයක් නැහැ. පර ස්වාමි විවේකානන්ද තුමයි මල් කරුවි එක කාමරයක ඉන්නවා. අර මාළු වෙලෙන් දියන් දෙන්න අනිත් කාමරේ ඉන්නවා. හැබැයි ඉතින් මේවා අර වාතාශ්‍රයේ ග්‍රීස්මේට හදපු ගෙවල්. ඉතින් ඒවා අතර හොඳට වාතාශ්‍රය යනවා. සද්ද ඒ කාමරේ සද්ද මේ කාමරේට ඇහෙනවා. දැන් මෙහෙම එනකොට මේ මල් කරුටයි ස්වාමි තුමාටයි නිින්ද යන්නේ නැහැ. මේ දෙන්නටම නිින්ද යන්නේ. ඇයි ඈ මොනවද නින්දයන් නැත්තේ මේ පිළිගඳ හින්දා. මාළු ගඳ දැන් මේ ස්වාමී විවේකනන්ද කොහොමත් නිර්මාංශ. එතකොට මාංශ භක්ෂණය කරන කෙනෙක් වුණත් අර මාළු වෙලෙන්දියන් ළඟයි ඒ කූඩවලයි ලොකු ගඳක් එනවනේ. ඉතින් දෙන්නටම නින්දයන්. ඉතින් මේ දෙන්නම හෙමීට කුටු කුටු ගානවා. බලන්න අපිට වෙච්ච දේ නින්ද නිදා ගන්න බෑ දැන්. ස්වාමිතුමාට නින්ද යන්නේත් නැහැ, මල් කරුත් නින්ද යන්නේත් නැහැ. ඉතින් එහෙම ඒක හැබැයි එහා කාමරේට ඇහෙන්නේ නැහැ. මේ දෙන්නම එක්කෙනෙක් යෝගීවරයෙක්, අනිත් එක්කෙනා මල් විකුණන කෙනෙක්. දෙන්නම සෞම්‍යයිනේ. ඒ නිසා ඒ දෙන්න කියන්නේ දේ එහා කාමරේට ඇහෙන්නේ. හැබැයි එහා කාමරේ කරන කතාව මේ දෙන්නට ඇහෙනවා. අර මාළු වෙලින්දෝ දෙන්න කියනවා ඒ දෙන්නත් නින්ද යන්නේත් නැහැ. එනවා මේ මල් වල සැරයට බලන්න අපිට නින්ද යන්නේ නැහැ. මේ මල් මොන තරම් සැරද, මල් සුවඳ. ඒකට නින්ද යන්නේ නැහැ. ඉතින් ඒ දෙන්න කියන එක ඇහෙනවා අර දෙන්නට. ඒකළු මාළු වෙලෙන් දියෝනේ. ඉතින් හයියෙන් කෑ ගහනවා. ඉතින් ඒ දෙන්නට නිදාගන්න බැරිම තැන ඒ දෙන්න කියලා දෙනවා. අපි මාළු වට්ටි දෙක ඔලුව උඩින් තියාගමු. එතකොට නින්දයයි කියලා. එතකොට අර සුවඳ එන්නේ නැහැ නේ, මාළු සුවඳ එන්නේ. ඉතින් එහෙම ඒ දෙන්න තියාගෙන නිදාගත්තා. හැබැයි ඒ වුණත් අර දෙන්නත් නින්ද යන්නේ නැහැ. මේ ස්වාමී විවේකනන්දතුමා පස්සේ මේක ගැන ඉලි වෙනකල් දැන් මෙනෙහි කරනවා. නින්ද යන්නේ නැහැ. ඉතින් එතුමා කියනවා මේ මිනිස්සයා කියන්නේ පුරුද්දේ ප්‍රතිඵලයක්. මිනිස්සයා කියන්නේ වෙන කිසිම දෙයක් නෙමෙයි, කිසිම දෙයක නිර්මාණයක් නෙමෙයි, පුරුද්ද විසින් කරනු ලැබූ නිර්මාණයක්. ඉතින් මේ මල් එක්ක ජීවත් වෙච්ච මේ අයට මල් සුවඳ තමයි සුවඳ, අරක ගඳයි. එකත් එක්ක කිසි දෙයක් කරන්න බෑ. දැන් මාළු වෙලෙන්දියන්ට ඒක තමයි සුවඳ. මල් එක්ක කිසි දෙයක් කරගන්න බෑ. දැන් මොකද්ද ඇත්ත? මේක ඇත්තක් නෑ, පරම සත්‍යයක් නෑ. ඒක තියෙන්නේ අපි පුරුදු වෙච්ච විදිහට. ඇත්ත නැත්ද? ඉතින් හිතවතුනි මේ කාරණය මොන කාරණේද? මේ හිත කියන්නේ පුද්ගලයා. ඒ කියන්නේ මේ ආත්ම වශයෙන් ගන්නව නෙමෙයි. දැන් මගේ හැටි මෙහෙමයි, මම මෙහෙමයි කියලා අප කියන්නේ අපේ හිත ගැන. ඔක්කොම තියෙන්නේ හිතේ. හොඳ ගති තියෙන්නෙත් ඔක්කොම හිතේ. නරක ගති තියෙන්නෙත් හිතේ. හැකියාවන් තියෙන්නෙත් හිතේ, බැරිකම් තියෙන්නෙත් හිතේ. ඉතින් ඒ නිසා මේ මම කියන්නේ හිතට කියන එක ඒක ඇත්තක් නොවුනත් එහෙම තමයි කෙනෙක් ජීවිතේ. සා වැඩිය සමීප හිතට අපි. හැබැයි ඇඟත් එක්ක තමයි සියලු කටයුතු කරන්නේ. නමුත් එහෙම කළත් මේ මම කියලා අප බහුල වශයෙන්ම අනන්‍ය වෙන්නේ හිතත් එක්ක. එතකොට මේ මම අද දවසේ නිර්මාණයක් නෙවෙයි. වර්තමාන නිර්මාණයක් නෙමෙයි. කවදා මමව නිර්මාණය කරාද කියන්නේ බෑ. මේ අතීතයේ තමයි මමව නිර්මාණය කරන්නේ. අතීතේ දිගින් දිගටම නිර්මාණය කරන මේ හැම දෙයක්ම අතීතේ යාගේ අතට ගන්නෙ. වෙන කිසි කෙනෙක්ගේ අතට දෙන්නේ නැහැ. මේ මොහොතේ සිදුවන දේ පවා ඊළඟ මොහොත වෙනකොට අතීතේ තමන්ගේ අතට. හැම සිදුවීමක්ම, හැම අත්දැකීමක්ම, හැම විඳීමක්ම අයිති කරගන්නේ අතීතය. එයාගේ ගිනුමට තමා බැර වෙන්නේ. ඒතර පොහසත් වෙන්නේ අතීත ගිනුම. ඒ නිසා අප කිසියම් ආකාරයකට දිගින් දිගට දිගින් දිගට දිගින් දිගටම කායිකව ක්‍රියා කරනවද, වචනයෙන් ක්‍රියා කරනවද, මනසින් ක්‍රියා කරනවද, එයින් ශක්තිමත් වෙන්නේ අතීතයයි. අන්නර ගුලක් හාරගෙන යනවා කියන්නේ ගුහාසය ඒ වගේ යනවා. ඒතර ඒකෙන් එළියට එන්නේ ඒ හාරගත්ත කෙනාටවත් බෑ ඊට පස්සේ. අමාරුයි. සෙන්ටිමීටර් අඟලක් විතර අඩියක් විතර ගුහාවක් හාරගත්තොත් පුළුවන්. හැබැයි ඉතින් ඔක අවුරුදු ගාණක් එහෙම හාරගෙන හාරගෙන හාරගෙන හාරගෙන හාරගෙන ගියොත් ඉර වෙනවා මිසක් ආපහු එන්න ලේසි නෑ. ඒ නිසා හිතවතුනි මෙන්න මේ කාරණා දෙක ඉතාම වැදගත් වෙනවා. කුමක්ද? කළ යුතු දේ කුමක්ද? නොකළ යුතු දේ කුමක්ද? මේ දෙක තේරුම් ගන්න. මේ දෙක වෙන් කරගන්න. මොනවද කරන්න ඕන? මොනවද නොකරන්න ඕන? කාගෙන්ද අහන්නේ? කාගෙන්ද අපි අහන්නේ? මොනවද මං කරන්න ඕනේ, මොනවද නොකරන්න ඕනේ? ඇහුවොත් ඕනෑම කෙනෙක් උපදෙස් ටිකක් දෙයි. නොදී ඉන්නේ නැහැ, මොනවා හරි කියයි. මේ දේවල් කරන්න, මේ දේවල් එපා. තව කෙනෙක්ගෙන් ඇහුවම අර එපා කියපු දේ මෙයා කරන්න කියන්නත් පුළුවන්. එපා කියපු දේ එපා කියන්නත් පුළුවන්. අපි සිය දෙනෙක්ගෙන් ඇහුවොත් උපදෙස් 100ක් ලැබෙයි. කරන්න ඕනේ දේවල් මොනවද, නොකරන්න ඕනේ මොනවද කියලා. එහෙම ඇහුවත් කමන්නේ, අහන්න නැතුවත් උපදෙස් දෙනවනේ. නොමිලේමත් උපදෙස් ලැබෙන, සල්ලි ගෙවලත් මුදලක් ගෙවලත් උපදෙස් ගන්නවා කොහොම හරි. දැන් ඒ ප්‍රශ්නය බුද්ධිමත් කෙනෙක්ගෙන් ඇහුවොත්, ප්‍රඥාව තියෙන කෙනෙක්ගෙන් ඇහුවොත්, අනිවාර්යයෙන්ම ඒ කෙනා උත්තරයක් දෙන්න කලින් ප්‍රශ්නයක් අපෙන් අහනවා. මොකද්ද? ඔබට යන්න ඕනේ කොතෙන්ටද? අපි ගිහිල්ලා කාගෙන් හරි පාරක් ඇහුවොත් මට පාර කියන්න කියලා, සමහරවිට ඔය මොනව හරි කියන්න පුළුවන්. ඇහුවොත් ගිහිල්ලා නිකන් අහලා බලන්න, මේක පරේක්ෂණයක් විදියට මේ පාර කොහෙද කියලා ඇහුවොත් මොකක් හරි කියයි. පාරක් කියයි. එහෙම පාරවල් තියෙනවා. නැත්තේ නැහැ. නැත්තේ පාරවල් තියෙනවා. හැබැයි ඉතින් මේ දෙයක් මෙයාට කරුණාව තියෙන කෙනෙක් සහ සිහි කල්පනාව තියෙන කෙනෙක්ගෙන් ඇහුවොත් එහෙම, ඔයාට කොහෙද යන්න ඕනේ? කාට යන්නද ඔය පාර අහන්නේ? අන්න ඒ ප්‍රශ්නේ අහනවා. ඒක අහන්නේ බොහොම ටික දෙනෙක්. බොහොම ටික දෙනෙක්ගෙන් තමයි අපිට පෙරලා ප්‍රශ්නය අහන්න ලැබෙන්නේ. වැඩි දෙනෙක් මොකක් හරි පාරක් කියන. නොකිය ඉන්නේ නැන්නේ. මොනවා හරි පාරක් පෙන්නන. කොහාට හරි යන පාරක් පෙන්නන. ඉතාම ස්වල්ප දෙනෙකු තමා අපෙන් අහන්නේ ඔබට යන්න ඕන. දැන් අපි ඒ ප්‍රශ්නේ ඇහුවාම තමයි ඔන්න අපිට ඔළුවට එන්නේ, ආ ඇත්තනේ කොහටද යන්න ඕන. මේ කොහේ හරි යන්න ඕනේ නිසා පාරවල් හොයන අය තමයි වැඩි. කොහේ එහෙමනම් ඒ ඉන්න තැන කොහෙද, කොතෙන්ටද යන්න ඕන? මේ වගේ තැනකට ගිහිල්ලා වැඩක් නැහැ. ඉන්න තැන වගේ තැනකට ගිහිල්ලා වැඩක් නැහැ. ඒතර අපි යන්න ඕනේ කොහේ හරි ඊට වෙනස් තැනකට. ඒතර ඉන්නේ කොහෙද කියලා අපි දන්නේ. කොහෙද ඉන්නේ? දැන් කොහෙද ඉන්නේ කියලා කාගෙන්වත් අහන්න බෑ. අපිට අහන්න පුළුවන් අතෙන්ට යන්නේ කොහොමද, මෙතෙන්ට යන්නේ කොහොමද කියලා නම් ඕන කෙනෙක්ගෙන් අහන්න පුළුවන්. හැබැයි මං කොහෙද ඉන්නේ කියලා කාගෙන්වත් අහන්න බෑ. ඉතින් ඒ අපිම හොයාගන්න ඕනේ කාරණයක්. අපි දිහා බලලා අපි ලබන අත්දැකීම් එක්ක තමයි ඒ කාරණේ අනාවරණය කරගන්න ඕනේ. අපි කොහෙද ඉන්නේ? ඉන්නේ කොයි වගේ තැනකද කියලා කායිකව නෙමෙයි මානසිකව කොයි වගේ තැනකද ඉන්නේ, විඳවන තැනක. මොන නම් වලින් කිව්වත් ඇත්ත කුමක්ද? සිදුවීම් නිසා, අත්දැකීම් නිසා විඳවන තැනක. මොන තරම් විඳිනවද? මේ විඳවීම් නැහැ නැති කරගන්න කියලා මොන තරම් දේ කරනවද? මොනතරම් වෙනස්කම් කරගන්නවද? හැබැයි මේ හැම වෙනසක් අවසානයේම ආයෙත් ඉතිරි වෙන්නේ විඳවීම තමයි. ඒත් විඳවන තැනකින් විඳවන්නේ නැති තැනකටයි යන්න ඕනේ. දැන් ඔන්න අපිට දීලා තියෙනවා ඉලක්කයක්. ඉලක්කයක් කියන්නේ මේ දිශාවක් දීලා තියෙනවා. දිශාවක් තිබුණ නැහැ නේ, එච්චරකල් දිශාවක් ඕනෙත් නැහැ. කැරක් ඉන්න නම් රවුම් වර්ග කැරකෙන්න දිශාවක් ඕනේ නැහැ නේ. දිශාවක් ඕනේ වෙන්නේ ඍජු ගමනක් යන්න. අනේ එතනදි තමයි අර කාරණා දෙක වැදගත් වෙන්නේ. කළ යුතු දේ කුමක්ද, නොකළ යුතු දේ කුමක්ද? තව තවත් විඳවීම පැත්තටද යන්නේ, විඳවීම වැඩි පැත්තටද යන්නේ, අඩු වෙන පැත්තටද? ද අපි කායිකව කරන දේවල්, කතාවෙන් කියන දේවල්, හිතින් කරන දේවල් මෙන්න මේ අච්චුවලට දාලා බලන්න ඕන. විඳවීම වැඩි වෙනවා. මේ දේ මෙහෙම කිව්වොත්, මේව ඇහුවොත් මගේ හිතට සැහැල්ලුවක් දෙන්නේ නැතිනම් බරක් දෙන්නේ. දැනුත් පස්සෙත්. ඉතින් එහෙම බැලුවහම අපිටම පුළුවන් අපේ ක්‍රියා වෙනස් කරගන්න, පාලනය කරගන්න. කරන්න හෝ නොකර ඉන්න. හැබැයි ඒකට වීරිය එකතු වෙන්න ඕනේ. වීරිය නැතුව නම් එහෙම ඉබේට වෙන්නේ. කොච්චර දැක්කත් මේක නොකළ යුතු දෙයක්. මේවා හිතන්නේ ගියාම තමයි, මේ විදිහට හිතන්නේ ගියාම තමයි නැති ප්‍රශ්න ඇති වෙන්නේ. හොඳට පේනවා. හැබැයි පේනුණාට එහෙම තමයි හිතන්නේ. ආ එහෙම හිතන්නේ නැහැ කියලා පොරොන්දු වෙනවා, දිවුරනවා, ප්‍රතිඥා දෙනවා, අදිෂ්ඨාන කරගන්නවා, ප්‍රාර්ථනා කරනවා. එහෙම කරලා එහෙම තමයි ක්‍රියා කරන්නේ. ඒක බොරුවක් නෙමෙයි. ඒ කියන්නේ වංචාවකට කරනවා නෙමෙයි. හැබැයි කෙරෙන්නේ එහෙමයි. හේතුව කුමක්ද? වීරිය නොකරන නිසා. තුනි, වීරියය මේ ගමනේ තීරණාත්මකම සාධකයක්. ඒ වීරියය ඇති කරගන්නත්, වැඩි කරගන්නත්, ඒ ඇති කරගෙන වැඩි කරගත් වීරියය දිගටම තියාගෙන ඉන්නත් උදව් වෙන කාරණයක් තමා කල්යාණ මිත්‍රාශ්‍රය. කියන්නේ එහෙම වීරිය කරන අය ඇසුරු කිරීම. ඒ දෙයට වීරිය කරන අය. වෙන වෙන දේවල් වලට වීරිය කරන අය ඇසුරු කරන්න ගියාම අපේ වීරියත් ඒ පැත්තට යනවා. ඒතර බලන්න, පුද්ගල ඇසුර නිසා කෙනෙක් වෙනස් වෙනවා කියන්නේ ඒ නිසා. ඒ වෙනස් වෙන වීරිය කියන සාධකේ තමයි වෙනස් වෙන්නේ. වීරිය තියෙනවා. හැබැයි දැන් වීරිය කරන්නේ අර ලැබෙන ආදර්ශයට අනුව. එතන මේ සාමාන්‍ය වීරියය හිතවතුනි වෙනස් වෙන සුළු වීරියක්. කියන්නේ අඩු වැඩි වෙන ස්වභාවයේ පමණක් නෙවෙයි, හැරෙන්න පුළුවන් වීරියක් තියෙන. එහාට මෙහාට හැරෙන්න පුළුවන්. හරියට මේ ඔය උතුරු කටුව වගේ. මේක උතුර පෙන්නනවනේ හරියටම. අපි තුමු මාලිමාවේ උතුර පෙන්නනවා, චුම්බක උතුර. එතකොට අපි යනවා. එහෙම ඒකෙන් දිසා බල යන්න පුළුවන් ඕනි තැනකට. හැබැයි එහෙම මෙහෙන් කාන්දම් කෑලි ওই වටේට තිබුණොත් එහෙම ওই කටුව එහාට මෙහාට හැරෙන්නේ. අර මුතුර කියන එක උතුරේ තියෙන චුම්බකත්වය මොනතරම් ප්‍රබල වුණත්, ඒ කියන්නේ ප්‍රබලම චුම්බකත්වය කියන්නේ ඒ වුණත් මේ පුංචි මේ ඉතාම කුඩා කාන්දම් කෑල්ලකට පුළුවන් අර මුළු ගමනම වෙනස් කරන්න. වෙනම දිශාවක් උතුර කියලා පෙන්වන්න පුළුවන්. ඉතින් අපි මේ මාලිමාව දිහා බලාගෙන ගියොත් අපි එතන උතුරට යන්නේ නැත්නම් දකුණට යන්නේ කියලා. හැබැයි මේ දෙකටම නෙමෙයි වෙන කොහරි යන්න පුළුවන්. ඒ නිසා හිතවතුනි මේ වීරියය හරි දිශාවට කරගෙන යන්න ආදර්ශය වන. ඇසුරු පිරීම ඉතාම වැදගත්. හැබැයි අපිට තෝරගන්න බෑ ඒ වගේම පිරිසක් දිගටම. දැන් උදේ ඉඳලා රෑ වෙනකල් ඇහෙන්නේ, පේන්නේ, කතා කරන්නේ ඒ හැමෝම ඈතර වෙන්නම හිතන පිරිසක් නම් හුඟක් හොඳයි. ඒ හැම පිරිසක් ලෝකෙ කොහෙවත් නැහැ. ඒ පැය 24 මෙහෙම නැහැ. හැබැයි මෙහෙම වෙන්න පුළුවන් කියන එක දැනුවත් වෙන්න එක වටිනවා. කුමක්ද? මේ වීරියය වෙනස් වෙන්න පුළුවන්. ඒ පැත්තට මේ පැත්තට හැරෙන්න පුළුවන් ඇසුරු කරන අය නිසා. මේ සකා කොයි කාටද කිට්ටු වෙන්නේ? කාත් සමගද මධ්‍යස්ත දුරකින් අතේ දුරකින් ඉන්නේ කියන කාරණය මෙතනදී තාම වැදගත්. ඔය බොහෝම කැපකිරීම කරලා සමහරට ඔක්කොම අතෑරලා වගේ දහම් මගට ආධ්‍යාත්මික ජීවිතයකට ඒ අබිනිෂ්ක්‍රමණය කරන ඇත්තන් ඉන්නවා, එහෙම හිටපුවා ඉන්නවා. හැබැයි එක්කමත් කරලා අන්තිමට නෙමෙයි, ඉතින් අන්තිමක් කියන්න බෑ, නමුත් වෙනම පාරක යන්න වෙලා. හේතුව බැලුවහම ඔන්න ඔය කාරණේ. මෙහෙන් පුංචි ආකර්ෂණය, පුංචි කාන්දමක් නිසා අර මුළු මාලිමාවම හැරවිලා. ආකර්ෂණීය වීම හොඳයි. අකන ආශ්‍රය අවශ්‍යයි, ඇසුර ඕනේ. හැබැයි ඒ තීරණය කරන්න මේ දහම් මගෙහි යන්න. ତତେ ଇ ପିତପିରିସ ଅତାରିନୋଦ ଅତାରିନୋ ନେମେଇ ହେବେଇ ଆକର୍ଷଣେ ବୀମକ ନେ ତତେ ଆକର୍ଷଣେ ନୋବି ଅସୁରୁ କିରିମାଇ ଆକର୍ଷଣେ ବେଳା ଅସୁରୁ କିରିମାଇ କିଆନି ଦେକ ଅସୁରୁ କିରିମେ ନେମେ ପ୍ରଶ୍ନେ ତିଏନ୍ନେ ଆକର୍ଷଣେ ବୀମେ ଆପି କିସିଆମ ଦବସକ ପ୍ରବଳ ତନକଟାଉତ එතකොට අර පිරිස වුණත් අපිට ආකර්ෂණය වෙයි. අපිට ආකර්ෂණය වෙනවා කියන්නේ අපේ පිරිවර වැඩි වෙනවා, අපිට ලැබෙන භවභෝග වැඩි වෙනවා නෙමෙයි. ඒ අයත් ඒ අයගේ පුරුදු වෙනස් කරයි, වීරියය, ඒ අය ළඟ තියෙන වීරියය, ඒ සංසාරේ ඉඳ ගන්න වීරිය සංසාරයෙන් එතර වෙන පැත්තට හැරවයි. ඒක තමයි ආකර්ෂණය. ඒ ආකර්ෂණය ගැන තමයි දහම කතා කරන්නේ. එහෙම නැතුව මේ ආකර්ෂණීය කෙනෙක් කියන්නේ හැම වෙලේම කොහේ ගියත් 100ක් විතර වට වෙලා සෙල්ෆි ගන්න එහෙම චරිතයක් නෙමෙයි ආකර්ෂණයක් කියන්නේ. ඒ ආකර්ෂණයට පුළුවන් වෙන්න ඕනේ අර වෙනත් මාර්ගවල යන අයව දහම් මගට ගේන්න. ඒක වචනයෙන් වෙන්නත් පුළුවන්, ආදර්ශයෙන් වෙන්නත් පුළුවන්. අපි කිව්වා වාඩි වෙලා ඉන්න එකත් ක්‍රියාවක්, නිහඬව සිටීමත් ක්‍රියාවක්. ඒ එහෙමත් පුළුවන්. ඒ ආකර්ෂණය ඇති කරවන්න, ඇති වෙන්න පුළුවන් ওই ක්‍රියාවලින් ඕනෙම එක. බාහිර කාරණා දෙකක් වැදගත් කියලා පෙවුනා. එකක් තමයි දැනුම පිටින් ගන්න ඕනේ. අපි මේ හරි වැරදි දෙක මොකද්ද කියලා දැනුමක් විදියට පිටින් ගන්න ඕනේ. ඊළඟට ඒ දැනුමට අනුව ඒ විදිහටද මෙතන වෙන්නේ දේවල්, මේ ක්‍රියා කායික වාචික මානසික ක්‍රියා වෙන්නේ සසරේ ඉන්න විදිහටද යන්න විදිහට කියලා බලන්න. ඒ ක්‍රියාවෙන් ක්‍රියාවට බලන්න. ඒතර ක්‍රියාවෙන් ක්‍රියාවට තමයි අප නිර්මාණය වෙන්නේ, ප්‍රතිනිර්මාණය වෙන්නේ, පෝෂණය වෙන්නේ. බලන්න ඕනේ මේ තව තවත් සංසාරි විඳවන්න නම් වීරිය කරන්න ඕනේ. ඒ අත්තරින් ඒ කායික ක්‍රියාවක්ද, වාචසික ක්‍රියාවක්ද, මානසික ක්‍රියාවක්ද වැදගත් නැහැ. එතනම අතාරින්න. ඒ වගේම මේ විඳවීම අඩු කරගන්න, විඳවීමෙන් තොර වෙන්න, කළ යුතු දේ කෙරෙන්නේ නැත්නම් ඒ සඳහා වීරිය කරන්න. වීරියන් දෙකක් තියෙනවා, කරන්න ඕනේ වීරියන් දෙකක් තියෙනවා, අත්හරින්න ඕනේ වීරියන් දෙකකුත් තියෙනවා. ඒතර කාරණා හතරයිනේ. දැන් පළවෙනි එක පිටින් කෙනෙක් අපිට ඉන්න ඕනේ මේක කියලා දෙන්න. එතකොට ඒ කියලා දෙන එක අපි හරියට අහගෙන දැනගන්න ඕනේ. ඒක දෙවෙනි කාරණේ. තුන්වෙනි කාරණේ එහෙමද අපි ඉන්නේ, එහෙම නැද්ද කියලා බලන්න පුළුවන් වෙන්න ඕනේ. අපිව නිරීක්ෂණය කරගන්න. හතරවෙනි කාරණේ ඒ සඳහා වීරිය කරන්න. අන්තිම කාරණේ කුමක්ද? ඒ වීරිය සඳහා කල්‍යාණ මිත්‍ර ආශ්‍රයක් ඕනේ, ආකර්ෂණයක් ඕනේ. ආකර්ෂණේ තියෙනවා නම් පහසුයි. ඒත් අපි දැනට ආකර්ෂණේ වෙලා ඉන්නේ මොනවටද කියලා හොයලා බලලා ඒවා ආකර්ෂණේ නොවිය යුතු දේවල් නම් ඒකෙන් විකර්ශනය වෙන්න ඕන. ඒක පහසුයි. මෙන්න මේ කාරණා පහ හිතවතුනි හඳුනාගෙන මේවා ප්‍රමාණවත් විදිහට ඇති කර ගැනීම, ඒ වගේ අඩුපාඩුකම් තියෙනවා නම් සපුරා ගැනීම තමා භාවනාව කියන්නේ. ඒතර භාවනා කරන්න නම් කරනවා නම් මෙන්න මේ දැනුවත් හෝ නොදැනුවත් මේ සාධක පහ පරිහරණය වෙන්න ඕනේ. පරිහරණය කරන කෙනෙකුටයි භාවනාවේ යෝගී කියන්නේ.